ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
තවත් සතියක් ගෙවිලා අලුත් සතියක් ආරම්භ වෙලා තිබෙනවා. ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු උණුසුම් දේශපාලන කාරණා මොනවද කියලා විමසා බලන මොහොතයි අපේ SBS සිංහල වැඩසටහනෙන්. ශ්‍රී ලංකාවේ පුවත් විමසුම ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ජනාධිපතිවරණය නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරණයට දින ගණන ලං වෙද්දීම ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවත් ඉතාම උණුසුම් විදියට ඉස්සරහට යන ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. අපි බලමු ඒ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම ප්‍රවෘත්ති සහ අලුත්ම කතන්දර මොනවද කියලා. අදත් අපි පුරුදු විදියටම අපේ හිතවතාව සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අයබුවන් සුබදාසනක්.
අයබුවන් මදුර සුබදාසනක්.
හොඳයි මනෝජ්, අපි අපේ කතාව ආරම්භ කරමු. මුලින්ම කාලයක් තිස්සේ බාලගිරි දෝෂයට ලක් වී තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංධානගත වීම නිල වශයෙන් අත්සන් තැබුණයි ගිවිසුමට. ඉන් අනතුරු ඔවුන් දේශපාලන වේදිකාවේ එකට කටයුතු කිරීමට ඔවුන් ගිවිසගත්තා. මේ වන විට ඔවුන් එකට කටයුතු කරමින් පවතිනවා. අපි මේ පිළිබඳව මුලින්ම කතාබහ කරමු. කොහොමද මේ සංධානය, මොනවද වාර්තාවන කොන්දේසි සහ මොනවද ඔවුන්ගේ දැක්මවල් ඔවුන්ගේ සංධානගත වීම හරහා ජනාධිපතිවරෙන් අනතුරුව මහමැතිවරණය කරා මේ සන්ධානයේ දිව්‍යන්නේ මොනාකාරයෙන්ද කියන කාරණා පිළිබඳව අපි මුලින්ම කතා බහ කරමු.
ඔබතුර දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එකතුණායින් පස්සේ ගිවිසුම් තුනක් අත්සන් කිරීමේ සූදානමක් තිබුණා. ඉතින් ඒ අනුව පළමු ගිවිසුම අත්සන් කිරීම තමයි 19 වෙනිදා සිද්ධ වුණේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අතර ගිවිසුමක් අත්සන් කරනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අතර වන ගිවිසුම තමයි පසුගිය 19 වෙනිදා අත්සන් කළේ. මේක දැන් දින කිහිපයක් තිස්සේ කල්යමෙන් තිබුණු කාර්යයක්. නමුත් මැතිවරණයට පෙර මේ ගිවිසුම අත්සන් කිරීම සිද්ධ වුණා. ඒක කොළඹ පදනම් ආයතනයේදී තිබුණු උත්සවයකින් තමයි 19 වෙනිද සිද්ධ වුණේ. අර ඊළඟට ඔබ කියපු කාරණේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරයින් පස්සේ එන මැතිවරණයකට සියලු පක්ෂ එකතු වෙලා කොහොමද කටයුතු කරන්න කියන සන්ධානය පිහිටුවන්න ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පුටුව ලකුණින් තරග කරන සන්ධානය පිහිටුවන්නත් සියලු කටයුතු සූදානම් කරලා තිනවා. මෙතන දේශපාලන පක්ෂ 15ක් එක්කාසු වෙන නියමිතයි. පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂ එතන 9ක් තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළවුරුමය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසයේ අලුතෙන් වතුකම්කරු ජනතාව සමග එක්කාසු වුණු තොණ්ඩමන් මැතිතුමාගේ පක්ෂය ඔවුන් මේ ගිවිසුමට එළඹෙන්න නියමිතව තිබෙනවා. ඊට පස්සේ EPDP සංවිධානය, මේ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් මේ සන්ධානයට එක්ව කටයුතු කරන්න සූදානමින් ඉන්නෝ. මේ අත්සන් කිරීම, මේ ජීවිසුම අත්සන් කිරීම බොහෝ දින දුරට මේ මාසේ 31 වෙනිදා පැවැත්වේ කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ මදුර.
ඔව් මනෝජ්, අපි ඔතනදීම කතා බහ කරමු. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්කාසු වීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනියක්, ඒ වගේම ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය එංගලන්තයේ ඉඳලා පණිවිඩ නිකුත් කරන්න පටන් ගත්ත බිම්මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ විශේෂයෙන්ම බොහෝ සංවිධායකවරුන් මේ සඳහා අකමැත්ත පළ කර තිබියදීත් ඇයි මේ වගේ කාරණාවකට එළඹුණේ කියලා ඇය දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වෙත පණිවිඩවා තිබුණා. නමුත් පසුගියදා පැවති ජනතා රැලියකදී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලින්ම කැඩුවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කියලා චෝදනාවක් එල්ල කළා. අපි මුලින් මේ අදහස් වලට යොමු වෙලා අනතුරුව නැවතත් කතා බහට එළඹෙමු.
අපිට එකතු වෙන්න බැරි කමක් නැහැ. දැන් හැබැයි මට ආරංචි අපේ නෝන මහත්තයා ඇවිල්ලා පිටරට ඉඳලා, මගේ නෝන මහත්තයා නෙවෙයි, චන්ද්‍රිකා මැතිණිය මේ දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකින්න හදනවා. ඒක මං හිතන්නේ ඒක සුරකිලා තියෙන එක ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්නේ නැහැ. මේ කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙලකට ඇවිල්ලා තියෙනවායි කියලා දැනගන්න තියෙනවා. හැබැයි මට කියන්න ඕන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලින්ම කැඩිලා ගියේ, ගිහිලා අලුත් පක්ෂයක් හැදුවේ අපි නෙවෙයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විජේ කුමාර මහජන පක්ෂය ඇතුළේ එහෙමයි.
මනෝජ්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මෙවර ජනාධිපතිවරණයට නැවත ශ්‍රී ලංකාවට පැමිණිලා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙයිද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවෙච්ච සන්දහනේ නිසාවෙන්ම කියන ප්‍රශ්නය දැන් බොහෝ දිනකට මතුවලා තියෙනවා. මේ වන විට වාර්තාවන අලුත්ම තත්ත්වය මොකක්ද?
අපි දැක්කා පහුගිය කාල සීමාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය යහපාලන ආණ්ඩුවත් සමග සහයෝගයෙන් කටයුතු කරනවා. විශේෂයෙන් ගම්පා ප්‍රදේශයේ පැවැත්වෙන අත්තනගල් ආසනය ආශ්‍රිතව ගම්පා දිස්ත්‍රික්කයේ පැවැත්වෙන විවෘත කිරීමේ අවස්ථා සඳහා සහ යම් සම්පත් ලබා දීමේ කාර්යයන්වලදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහභාගී වුණා. සහ එතුමේගේ ඉල්ලීම් වලටත් සවන් දුන්නා කියලා මේ සම්පත් ලබා දීමේ කාරණයේදී පැහැදිලි වෙනවා. දැන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලංකාවට ආවට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එකඟ වෙන්න ගත්තු තීරණයට එරෙහිව යමක් කරාවි කියන බලාපොරොත්තුවක් තියෙනවා. දැන් අර ඔබ කිව් වගේ බෑසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාට මේ එකතු වීම සම්බන්ධයෙන් මේ ගිවිසුම් ගත වීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. ඔහු සමාජ මාධ්‍ය ඔස්සේම ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. බෑසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්න බෑ කියන අදහස මූලික කරගත්තු සටහනක් තබලා සඳහන් ගැටුවීමට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදිහට පක්ෂයේ අනුශාසිතාවක් වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මයට දන්වලා තිබුණා. ඉතින් ඒත් එක්කම දැන් ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයක් පිහිටුවලා තියෙනවා. මේකට පළාත් පාලන ආයතන නියෝජිතයින් හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් එක්කාසු වෙලා තිබෙනවා. ඉතින් මේ අය දැනට තීරණය කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන්න. ඒත් එක්කම දැන් ඊයේ දිනේ ඔවුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ලංකාවේදී පැවැත්තුවා. ඔවුන් එහිදී කිව්වේ තමන් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ අරගෙන නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එරෙහිව ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනවන්න ඔවුන් කටයුතු කරනවා කියන අදහස පළ කළා. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනේ ලංකාවට පැමිණීම දින කිහිපයකින් ප්‍රමාද වේවි කියලත් සඳහන් වෙනවා. ඒත් එක්කම සමහර විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් සමහර විට එක්සත් ජාතික පක්ෂයට සහාය දීම ප්‍රසිද්ධියේ සිද්ධ වෙන්න පුළුවන් කියලත් සාකච්ඡා වෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලංකාවට පැමිණීමෙන් පස්සේ ඇය මේ මැතිවරණ වේදිකාවේ එක්සත් ජාතික එහෙම නැත්නම් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් යම් ආකාරයකින් එලිපිටම ක්‍රියාකාරී මට්ටමේ ක්‍රියාකාරකම් වල නිරත වෙවි කියලා විශ්වාසයක් තියෙනවා.
ඔව් මනෝජ්, මෙතනදී තවත් අතුරු කාරණාවක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැලි වේදිකාවට ගොඩවීමට අවස්ථාවක් නැති වෙලා තියෙනවා මේ වන විට. විශේෂයෙන්ම මේ පොහොට්ටුවේ සමාජිකයන් නැත්තම් පොහොට්ටුවේ ඡන්දදායකයින් දිගින් දිගටම ඔවුන්ට හූ සංග්‍රහවලින් සංග්‍රහ කිරීමට කටයුතු කරලා තියෙනවා. මේක ඇත්තටම දැඩි අර්බුදයක් කරා ගෙනහිගිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. අපි කැමති මේ පිළිබඳව වාර්තාවන අලුත්ම වාර්තාව දැනගන්නට.
ඔමතර දැන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රමාණයේ අවශ්‍යතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුණා. ඒ නිසා ඔවුන් පහුගිය කාලේ සඳහන ගත වුණා. එක්තරා කාලයක් තිබුණා ඔවුන් ප්‍රතිවාදී මත දරමින් ප්‍රතිවාදී අදහස් ඉදිරිපත් කරමින් යම් විවාදාත්මක ගැටීම් වල නිරත වෙනවා. නමුත් පසුගිය කාලේ යම් එකඟතාවන්ට අරාබින ස්වභාවයක් තිබුණ සහ අවසානයේ එකඟ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්. මේ එකඟ වීමෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම මීට පෙර ප්‍රතිවාදී අදහස් දරමින් පොහොට්ටුව ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරපු කාල සීමාවකින් පස්සේ ආයමත් පොහොට්ටුවේ වේදිකාවට ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය දෙන්න ගොඩවන්න ගැනීමත් එක්ක යම් අරෝභකයෝගේ හු කියන්න පටන් ගත්තා. මේක සංවිධානාත්මක කටයුත්තක් කියලා මෙවැනි කොට යම් විවේචනාත්මක අදහස් තියෙනවා. මුලින්ම මේ සහයෝගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය පෝට්ටුවට හම්බ වෙනවා කියලා කියන්න අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ වේදිකාවට දුමින්දු දිසානායක මන්ත්‍රීතුමා නැගපු වෙලාවේ හු සංග්‍රහයක් හම්බ වුණා. හු කිව්වා ඊට පස්සේ ටීබී ඒකනායක, තාරණාත් බස්නායක, ජෝන් සෙනවිරත්න කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ටත් හු කිව්වා. ඊට පස්සේ දැන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයක් අරගෙන තිබෙනවා. මේ අපවාදත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට පොදුජන පෙරමුණේ වේදිකාවට නගින්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳනකම් ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට යම් කුඩා මට්ටමේ රැලි පවත්වලා වෙනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට වෙනම මේ කටයුතු සංවිධානය කරන්න. කොහොමනත් දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාත් මැදිහත් වෙලා මේ හූ කියන තත්ත්වය පාලනය කරන්න ඕන කියන අදහසට ආවා. ඒක පක්ෂයේ අභ්‍යන්තරයටත් මේ පණිවිඩය දැනුම් දීලා තිබුණා. කොහොමුණත් මේ ගැන තීන්දු ගන්න කමිටුවකුත් පත් කරලා තිබුණා. පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඒ සියලු පක්ෂවල නායකයෝ, ඒත් එක්කම බැසිල් රාජපක්ෂ මහත්මයා සහ GLP කියන මහත්වරු පොදුජන පෙරමුණ පැත්තෙන් ඉදිරිපත් කරලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහත්මයාත් මේ කමිටුවට ඇතුළත් කරලා තිබුණා. ඒ අනුව මේ හු හඳ පාලනය කරන්න කටයුතු කරාවි. ඒත් එක්කම අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් කියලා තිබුණා අනුරාධපුරයේදී හු කියපු කෙනාම හැලියගොඩදිත් හු කියනවා. ඒ අනුව මේක මේ දෙපක්ෂයේ එකඟ වීමට එරෙහිව ක්‍රියාත්මක කරන බලවේගික ක්‍රියාවක් වෙන්න පුළුවන් කියලා සමහර විට සඳහන් වුණා. අපි දැක්ක එක්තර අවස්ථාවක විමල් විරවංශ මහත්මයා කියනවා මේක හිටපු ජනාධිපතිවරියකගේ ක්‍රියා මේ වක්ද දන්නේ නැහැ කියලා. කොමුණක් දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලිකව පොත් වේදිකාවලට මේ ප්‍රශ්නේ විසඳගන්න නොනගින්න තීරණය කරලා තියෙනවා මදුර.
ඔව්, ඒ පිළිබඳව මාධ්‍යවේදීන් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් විමසූ විට ඔහු පළ කළේ මෙන්න මේ ආකාරයේ අදහස්.
මං හිතන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ වැඩ කරොත් හොඳයි කියලා මං හිතන්නේ. අද ඇති වුණ සාකච්ඡාවලදීත් මේ විවිධ ප්‍රශ්න පිළිබඳව අපේ සංවිධායකතුමන්ලත් කතා කරා, අපේ මධ්‍යම කාර්ය සභාවත් කතා කරා. ඉතින් මේවා සමතයකට පත් වෙන තුරු මං හිතන්නේ මම සූදානම් නැහැ ගිහිල්ලා සේජර් නැග කියලා ප්‍රශ්නයක් නැහැ. අපි ගමේ හරියට වැඩ කරනවා නම් මම එකෙන් අදහස් කරන්නේ නැහැ ගමේ වැඩ කරන්නේ නැහැ කියලා. පක්ෂයේ විදිහට අපි අපේ වැඩපිළිලක් තියෙනවා. අපි ග්‍රාම සේවා කොට්ටාස මට්ටමින් අපේ රැසීම් 15,000ක් අපි ලෑසි කරලා තියෙනවා ග්‍රාම සේවා කොට්ටාස මට්ටමින්. ඒ වගේම කොට්ටාස මට්ටමේ කියන්නේ ඡන්ද මැදස්ස ඡන්ද කොට්ටාස වල නියුතයන් මට්ටමින් අපි 5024ක් අපි ලෑසි කරලා තිනවා රැස්වීම්. ඊට අමතරව කොට්ටා කලාප රැස්වීම් ලෑසි කරලා තිනවා, ප්‍රධාන රැස්වීම් ලෑසි කරලා තිනවා, දිස්ත්‍රික් රැස්වීම් ලෑසි කරලා තිනවා. මම හිතන්නේ ඊට ඇර රැස්වීම් වලට ගිහිල්ලා අතපය දිග ඇරගෙන කෑ ගැහුවයි කියලා මම හිතන්නේ ඡන්ද හම්බෙයි කියලා. නෑ, කිසිම බයක් නෑ, කිසිම බයක් නෑ.
ඔව් මනෝජ, මේ හූ සංග්‍රහය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට විතරක් නෙමෙයි දැන් බලන් යද්දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක රැඩිවලටත් මේ කාරණාව රැල්ලක් විදිහට බෝ වෙලාද කියලා සැකයක් මතුවෙන. විශේෂයෙන්ම පසුගියදා පැවති රැලියකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වේදිකාවට ගොඩ වෙද්දී මහබැංකු හොරු අපිට එපා කියලා ඒ පාක්ෂිකයන් කෑ ගහලා තවත් හූ සංග්‍රහයක් පැවැත්වුණා කියලා මාධ්‍ය වාර්තා කළා. නමුත් ඉන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කියා සිටියා ඒ රනිල් වික්‍රමසිංහ මහතාට නෙමෙයි ඔවුන් කෑ ගැසුවේ කියලා. අපි කැමති ඒ පිළිබඳවත් විස්තරයක්
අපි දන්නවා. සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිතුමා අපේක්ෂකත්වයේ ලබාගත් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ යම් තෙරපීමක් ඇති කරලා ඔහුගේ ජනබලය ඒත් එක්කම ඔහුට එකතුණු කණ්ඩායම මේ සියල්ල බලපෑම් සාධක බවට පත් වෙලා අවසානයේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති අපේක්ෂකයා වුණා. නමුත් මේ අපේක්ෂකත්වයේ ලබා නොදෙන්න කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන කාරණෙත් එක්ක මේ රැස්වීම වලට ආපු මේ පීඩන එල්ල කරපු කණ්ඩායම් යම් විරෝධයක් රනිල් වික්‍රමසිංහ මහත්මයාට දක්වනවා. ඉතින් මේ මත තමයි මේ ඔහු කීමේ කටයුත්ත සිද්ධ වුණේ. නමුත් එක්සත් ජාතික පක්ෂයට එමය උත්සාහ කරනවා. අපි දැක්කා මේක මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා වේදිකාවේ නැති වෙලාවේදී තමයි කිව්වේ. එහෙම නැත්නම් ඔහුට නෙවෙයි ඔහු කිව්වේ. මේක ප්‍රසිද්ධියේම මේ විරෝධය පළ කිරීමක් නෙමේ, සහාය දැක්වීමක් තමයි උනේ. මේ වගේ නිදහසට කරුණු කියන්න දැක්කා. කොමුණත් දැනට දැනෙන විදිහට බොහෝ විට රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වේදිකාව ඉඳද්දී ඔහුට තමයි අර මද්දර කිව්වා වගේ මහ බැංකුවරු අපිට එපා කියන අදහසින් ඒ ප්‍රකාශයක් කරමින් ඔහු කිව්වේ. ඉතින් ඔව්, ඔබ කිව්වා වගේ මේක පෝට්ටුවේ වේදිකාවේ නෙමෙයි එක්සත් ජාතික පක්ෂ වේදිකාවටත් දැන් බෝ වෙලා තියෙන්නේ.
හොඳයි, ඒ සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවල් සිරිපාල ද සිල්ලා මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ පී හැරිසන් මහතා මෙන්න මේ ආකාරයේ අදහස් දැක්වුවා.
අපි රණ්ඩු කරගත්තොත් එහෙම ජනමාධ්‍ය අද කට ඇරගෙන බලා ඉන්නවා මොකක් හරි සුළු අර්බුදයක් පොට්ටුවයි අපි අතර ඇති වෙනවද කියලා. ඒක තමයි ලොකුම නිවුස් එක. දැන් බලන්න ලාංකලදී මොකද වුනේ? රනිල් මහත්තයාට UNP ඇතුළෙම හුවක් ආවා.
ඌ කිව්වේ නෑ කොහෙවත් අගමැතිතුමාට සහයෝගය පළ කරලා තියෙන්නේ. අගමැතිතුමා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නම යෝජනා කරුවේ.
අපි මීළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ තවත් දේශපාලන පිම්මක් සම්බන්ධයෙන්. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා ප්‍රසිද්ධියේ ඉදිරිපත් වෙලා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට පසුගිය සතියේ ගෝඨාභය රාජපක්ෂ කඳවුරට පැමිණියා. මනෝජ, ඉන් අනතුරුව තවත් දෙමළ පක්ෂ කිහිපයකුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයට නැත්නම් ජයග්‍රහණය කිරීම සඳහා සහයෝගය පළ කරන කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කළ තිබුණා. මේ වන විට විජේදාස රාජපක්ෂ මහතාගේ මේ පිම්මත් එක්ක ලංකාවේ ජනාධිපතිවරයන්ට කලින් තව දේශපාලකයන්ගේ පිමි කීයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් වේවිද?
එහෙම බලාපොරොත්තු සාගතව ඉන්න අපි දැක්කා පොදු ජන පෙරමුණ පැත්තෙන් කියලා තිබුණා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එනවා කියලා, එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් කියලා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් එනවා කියලා. මැතිවරණේ ලංවත්ම මේ පිමි පැනීම් සිද්ධ වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. දැන් අපි දැනටමත් දකිනවා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පෝට්ටු එලිකාවේ ඉන්නවා. විශේෂයෙන් ජාතික ලයිස්ට් වෙන්න ආපු අතුරුලී රතන ස්වාමීන් වහන්සේ, විජේදාස රාජපක්ෂ මැතිතුමා, ඒත් එක්කම ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ආදී මීට පෙර ඔය දින 52 කාලේ එකතු වෙච්ච කට්ටිය කණ්ඩායම. කොහොමනම් දැන් විජේදාස රාජපක්ෂ මහත්මයා ප්‍රසිද්ධියේ සඳහන් කළා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවා කියලා. ඊයේ දිනේ වන විට ඔවුන්ගේ වේදිකාවටත් විජේදාස රාජපක්ෂ මහත්මයා ගොඩ වෙලා ඉන්නවා අපි දැක්ක. අතුල රතන හඳුරුත් ඒ වේදිකාවේ හිටියා. ඒත් එක්කම ලංකා කාම්කරු කොංග්‍රසය දෙමළ දේශපාලන පක්ෂයක් විදිහට ගෝඨාභය මහත්මයාත් එක්ක කටයුතු කරන්න ඊට අදාළ කිවිසුම් අත්සන් කරා සහ ඔවුන් ඊයේ දිනේ පිළිබඳව මාධ්‍ය හමුවක් හැටින්වලදී පවත්වලා තිබුණා. ඒත් එක්කම වරද රාජා පෙරුමාල් මහත්මයාගේ දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ඒත් එක්කම මඩකලපුවේ එස් වියාලේන්ද්‍රන් දෙමළ ජාතික සංධාන මන්ත්‍රීතුමා, මේ ආදී කණ්ඩායම් EPDP සංවිධානයේ ඩග්ලස් දේවානන්ද මැතිතුමා, මේ ආදී දෙමළ පක්ෂ උතුරු නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක්ම දැන් සූදානම් වෙලා ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන්ගේ ඡන්ද පදනමත් එක්ක සහයෝගය දක්වන්න මදුර.
හොඳයි, ඔබ රැදී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමත් සමගයි. අපි කතාබහ කරමින් පසුවන්නේ ගෙවිගිය සතියේ ශ්‍රී ලංකා දේශපාලනයේ සිදුවෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු සම්බන්ධයෙන්. අපත් සමග මේ තොරතුරු ගෙනීමට දායක වී සිටින්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදී මනෝජ් උතුටියාවල. මනෝජ්, අපි ඊළඟට අවධානය යොමු කරමු TNA සංවිධානය නැත්නම් දෙමළ ජාතික සංධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් එකතු වෙලා මේ ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කරපු යෝජනා 13ක් පිළිබඳව පසුගිය සතියේදී ආන්දෝලනාත්මක කතා බහක් මතුවන්නට පටන් ගත්තා ශ්‍රී ලංකා දේශපාලනේ. ඒ වගේම මේක සිවිල් සමාජයටත් සෑහෙන්න කිඳා බැස්ස කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. මේ යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන්ගේ මේ වන විට ලැබිලා තියෙන ප්‍රතිචාර පිළිබඳව අපි දැනගන්නට කැමතියි මනෝජ්.
ඔව්, දැන් උතුරේ රැස්වුණු දෙමළ දේශපාලන පක්ෂ පොදුවේ උතුරේ සංවර්ධනය වෙනුවෙන් උතුරේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් දකුණෙන් ඉදිරිපත් වෙලා ඉන්න ජනාධිපති අපේක්ෂකයන්ට බහල් දීම සඳහා යෝජනාවලියක් සකස් කරා. කරුණු 13කින් සමන්විතව මේ කරුණු රටට අහිතකරයි, රටට බලපෑම එල්ල කරනවා කියන පදනම මත දැන් මේ වන විට විවිධ දේශපාලන පක්ෂවලට පරිබාහිර කණ්ඩායම් ප්‍රධාන දේශපාලන පක්ෂ මත යම් තෙරපුමක් ඇති කරන්න උත්සාහ කරනවා මේ යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන්න කියලා. පොදු ජන පෙරමුණු වේදිකාවේ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව කතා කළා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙනුත් ඊයේ වන විටත් කියුනේ මේ සියලු යෝජනා පිළිගන්න බහර ගන්න සූදානමක් නැති වෙයි කියලා. කොමුණත් පසුගිය දින කකිල විරාජකාරී වසම් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මහලේකම්වරයක් කිව්වා දෙමළ ජාතික සංධානයේ සහයෝගය බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂයට ලැබෙනවා කියලා. කොමුණත් ඊයේ දවසේ අපි දැක්ක රවි කරුණානායක පාටලි චම්පිකරණෝක වගේ අමතුරු කියනවා ඒ යෝජනා ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අදහසක්. නමුත් ඒ සියලු යෝජනා පිළිගන්න, ඒ සියලු දේවල් දෙන්න හැකියාවක් නොලැබේවි කියලා. කොමුණත් මේ දෙමළ දේශපාලන පක්ෂ විදියට ඉලංකේ තමිල් අරසු කච්චි පක්ෂය වෙනුවෙන් එහි නායක මාවේ සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණේ නායක CV විග්නේශ්වරන්, ටෙලෝ නායක සෙල්ව මඩේකලනාදන්, EPRLF නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, මේ අය මේ දෙමළ දේශපාලන ලක්ෂයෙන් මේ යෝජනාවලිය පිළි අරගෙන ඒකට අත්සන් කරලා තියෙනවා. ඒ කරුණු 13ක් මම සඳහන් කරන්නම් මදුර. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර යාලී ඒකාබද්ධ කර ස්වයංක්‍රීයනායකය ලබා දීම, අවසන් යුද සමයේදී සිදු වූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීම මත පරීක්ෂණයක් පවත්වා වැල්දිකරුවන්ට දඬුවම් ලබා දීම, ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් සියලු දෙනාම කොන්දේසි විරහිතව නිදහස් කිරීම, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම, අතුරුදන්වුවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීම, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම, මහවැලි සංවර්ධන ක්‍රියාවලියටදී උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුව ඇති ජනාවාස ඉවත් කිරීම, මොරගහකන්ද ජලව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරීම, පුරාවිද්‍යා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජ භූමි වහාම නිදහස් කිරීම, උතුර නැගෙනහිර පෞද්ගලික හා රාජ්‍යංශ රැකියා දීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබා දීම, උතුර නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම, එන උතුර නැගෙනහිර යුද්ධයෙන් පීඩා වූ ප්‍රදේශ ලෙස නම් කර මහජන කමිටුවක් කරහා එහි සංවර්ධන කටයුතු කිරීම කියන යෝජනා 13ක් මේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකවරුන්ට ලබා දීලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වයන් මත තමයි දකුණේදී මේ යෝජනා පිළිගන්නපා කියන ඉල්ලීම ඉදිරිපත් වෙන්නේ. ඉතින් මීට පෙරත් දේශපාලනඥයින් සාකච්ඡා කරපු විදිහට මේක අභ්‍යන්තරය පිළිබඳවත් වචනයක් කතා කරත් හොඳයි කියලා හිතුණා මදුර. දැන් මේ ප්‍රශ්න ගොඩක් වෙලාවට ජාතික ප්‍රශ්න සහ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ඉංගන්නාගේ තුවාලය කරගෙන තියෙන්නේ. ඒවට විසඳුම් දීම, ඒවට විසඳුම් ඉල්ලීම දේශ මේ ඡන්ද කාලවලට පමණක් හිර වෙලා තියෙනවා. අධ්‍යක්ෂකම් තියෙන ප්‍රබල දේශපාලනඥයින් අමාත්‍යවරුන් පවා මේ පිළිබඳව නිදහසේ සංවාද කරද්දී කියන්නේ උතුරෙන් වෙන්න පුළුවන් වෙනත් දේශපාලන කණ්ඩායමක් වෙන්න පුළුවන්, ඔවුන්ට දැනෙන ඔවුන්ගේ ඡන්දේ ලබා ගන්න පුළුවන් ඉදිරිපත් කරනවා. ඒව දකුණට දානවා. දකුණෙන් විරෝධයක් මතුවෙනවා. හැබැයි මේවා කවදාවත් කිසිම දේශපාලන පක්ෂයක් කරන දේවල් හෝ කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා සාකච්ඡා වෙනවා. ඉතින් ඡන්ද ලබා ගන්න කොයි කොයි ප්‍රදේශවලත් පාවිච්චි කරන උපක්‍රම හැටියට තමයි මේව හඳුන්වන්නේ. හැබැයි මේ වෙලාවේ ඡන්ද ලබා ගන්නවා නම් ජනතාවට අර අපි කියන්නේ ගැලරියට ගහන්න පුළුවන් මේ කාරණා අවශ්‍ය වෙනවා ඇති. ඒකත් එක් පදනමක් වෙන්න පුළුවන්. එහෙම කියන්නේ හේතුව මීට කලින් අධ්‍යක්ෂින් තියෙන රටේ දේශපාලනඥයින් මේ ගැන අදහස් දක්වලා තියෙනවා. මේක අර හිඟන්නාගේ තුවාලේ වගේ තත්ත්වයක් කියලා.
දැන් අපි ඊළඟට ජනාධිපති තීරණය සම්බන්ධයෙන් කතා බහ කරමු. මනෝජ්, මේ වන විට වාර්තා වන ආකාරයට තැපැල් ඡන්ද පාවිච්චි කිරීම නැත්නම් තැපැල් ඡන්ද භාවිතා කිරීම ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා සහ නොවැම්බර් මාසයේ 1 වෙනිදා දිනටේදී තිබෙනවා. නමුත් මේ වන විටත් කිසිදු ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙකු තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිල වශයෙන් නිලදක්වා නැහැ. නමුත් මේ කාරණාව තැපැල් ඡන්දදායකින්ට බලපානවා කියලා මේ වන විට දැඩි කතාබහක් සිද්ධ වෙමින් පවතින ශ්‍රී ලංකාව තුළ. අපි කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තත්ත්වය දැනගන්නට.
ඔව්, දැන් තැපැල් ඡන්දය මේ මාසයේ අගස් සහ නොවැම්බර් 1 වෙනිදා කියන දින දෙකකදී පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්ති මොනවද කියලා තවමත් දන්නේ නැහැ. හේතුව ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශ තාම දේශපාලන පක්ෂ ඉදිරිපත් කරලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණත් ඊයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොටසක් එළිදැක්වුවා. විශේෂයෙන් ඔවුන්ගේ පරිසර ප්‍රතිපත්තිය, කෘෂිකාර්මික ප්‍රතිපත්තිය, අධ්‍යාපනික ප්‍රතිපත්තිය මේ ආදී වශයෙන් ඛණ්ඩනය කරලා තමයි ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කරන්නේ. ඊයේ දවසේත් ඒහි ප්‍රතිපත්ති එළිදැක්වීමක් සිදු වුණා. නමුත් මේ සියල්ල එකතු කරලා ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිද්ධ කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ මේ මාසේ 26 වෙනිදා. ඒත් එක්කම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශය 25 වෙනිදා එළිදක්වනවා කියලා කියනවා. එක්සත් ජාතික පක්ෂයේ බොහෝ වෙලාවට නොවැම්බර් 1 වෙනිදා ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි කියලා කියන්නේ. නමුත් රාජ්‍යාංශය නියෝජනය කරන වෘත්තීය සමිති ඉල්ලීමක් කරලා තියෙනවා තැපැල් ඡන්දයට කලින් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන්න කියලා. එමුණුත් දැන් මේ පේන විදිහට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි පස්සෙන් තියෙන්නේ. ඒකෙත් දින වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවක් හෝ ප්‍රධාන කරුණු මොනවද කියලා සමාජගත කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුත් සඳහන් කරනවා. මේ ඉල්ලීම සාධාරණයි. මොකද ඡන්දෙ දෙන්න සූදානම් වෙලා තියෙනවා. අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති මොනවද කියලා සමාජගත කරලා නැහැ. එතකොට අර ශ්‍රී ලංකාවේ ඡන්දදායකයෝ මොන වගේද කියලා කලින් කියන පූර්ව නිගමනේ සනාථ කිරීමක් වෙනවා. ප්‍රතිපත්ති වලට මේ ඡන්ද දෙන්නේ වෙන වෙන කාරණාවට පදනම් වුණි ඡන්ද දෙන්නේ කියන කාරණේ රාජ්‍ය සේවකයා ඔප්පු කරා වෙනවා ඒ මොනෝති. ඉතින් අපි බලමු මේ ඉල්ලීමට අනුව කොහොමද මේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් නිලදක්වන්නේ කියලා.
හොඳයි, ඒ වගේම ජනාධිපතිරණය සඳහා සූදානම පිළිබඳව අපි කතා බහ කරමු. මනෝජ්, මේ වන විට මැතිවරණ කොමසාරිස් ප්‍රමුඛ මැතිවරණ කොමිසම කොහොමද ජනාධිපතිරණය සඳහා සූදානම් වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් විටින් විට මාධ්‍ය දැනුවත් කිරීම සිද්ධ වෙනවා. ඒ අතරතුරේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා ප්‍රකාශ කළ තිබ්‍රා මාධ්‍ය හමුවකදී ජනාධිපතිරණයේ නිල ඡන්ද ප්‍රතිඵලය 17 වෙනිදා ලබා දීමට නොහැකි 18 වෙනිදා වඩා දවල් ආහාරයට පෙර අතුව ඔහුට ලබා දෙන්නට හැකේ කියලා අපි මුලින්ම ඒ අදහස් වෙත යොමු වෙමු.
අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණයේදී 80 85 අතර සංඛ්‍යාවක ඡන්ද ප්‍රතිශතයක් පාවිච්චි කරයි කියලා. අපිට වාර්තා වෙනවා විදේශගතව සිටින ඡන්ද හිමියා ලංකාවට එහෙම සඳහා ඔවුන්ගේ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම ඒ වැඩපිළිවෙළ සංවිධානය කරමින් පවතින බව. අපි 18 වෙනිදා දවල් කෑමට පෙර රිසල්ට් දෙනවා.
මනෝජ් මේ වන විට වාර්තා වන පැමිණිලි සංඛ්‍යාව ඒ වගේම යම් යම් සිද්ධීන් වාර්තා වෙලා තියෙනවා ඒ වගේම යම් යම් දැක්මවල් මේ වන විට වාර්තා වෙනවා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපි කැමති සමස්ත සූදානම පිළිබඳව මේ වන විට රටේ සමස්ත සූදානම පිළිබඳව දැනගන්නට ජනාධිපතිවරණ උදෙසා.
ඔව් දැන් පැමිණිලි පැත්තෙන් කිව්වොත් මදුර 19 වෙනිදා හවස 4 වෙනකොට වැටවන කොමිෂන් සභාවට පැමිණිලි 937ක් ලැබිලා තියෙනවා. මේ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබිලා තියෙන්නේ විශේෂයෙන්ම මේ රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම කියන කාරණේ පදනම් කරගෙන. කොමුණත් මේ ලැබෙන පැමිණිලි නිදහස සාධාරණ මැතිවරණයකට බාධා වන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි නිරාකරණය කරන්න ජාතික මැතිවරණ පැමිණිලි නිරාකරණ ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා. ඒක පැත්තක්. අනෙක් පැත්තෙන් දැන් ඡන්ද පත්‍රිකාව දිගවීම මේක අඩි දෙකක් දිග ඡන්ද පත්‍රිකාව අපේක්ෂකින් 35 දෙනෙක් ඉදිරිපත් වෙන. ඉතින් මේ කරුණ මත ඡන්ද පෙට්ටි ආනයනය කිරීම ගැන කතා කරා. එක වෙලාවක රටින් ප්ලාස්ටික් පෙට්ටි ගේනවා කියලා කතා වුණා. දැන් අර මේ ඝන හාඩ්බෝඩ් එකකින් සයදපු යම් ප්‍රමිතිගත පෙට්ටියක් ඡන්ද පෙට්ටියක් පාවිච්චි කරන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ පැත්තෙන් අර ඔබ කිව්වාගේ 16 ඡන්ද තිබුණාට 14-18 දවල් වෙද්දී ඡන්ද ප්‍රතිඵලය ලබා දෙන්න සූදානමක් තිබෙනවා කියලා කියනවා. දැන් විශේෂයෙන් බැතිවරණ කොමිසම මාධ්‍ය උපමාන හඳුන්වා දුන්නා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට ප්‍රමාණවත් ගුවන් කාලය ලැබෙන්නේ නැහැ කියන සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් අදහස් දක්වනවා. ඔවුන්ට ඉතාමත් අල්ප කාලයක් ලැබෙන්නේ. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවධානය යොමු වෙලා තිබුණා. දැන් මේ දිනවල කියන්නේ මැදිහත් වීම සිද්ධ කරනවා කියලා ඍජු ප්‍රකාශ නිකුත් කරමින් ඉන්නවා මේ මාධ්‍ය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන්. ඉතින් මේ අනුව බැලුවොත් මැතිවරණ කොමිසම ටිකක් කාර්ය බහුලයි. මේ සියලු කටයුතු වලට ඔවුන් මැදිහත් වී සිටින ආකාරය, කියන්නේ සක්‍රීයව මැදිහත් වී සිටින ආකාරයක් අපි දකිනවා.
හොඳයි, අපි අද දවසේ ශ්‍රී ලංකේ පුවත් විමසුමෙන් අවසාන වශයෙන් කතා බහ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක, ජනතා ව්‍යාපාරයේ ජාතික ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සහ රොහාන් පල්ලෙවත්ත කියන ජනාධිපති අපේක්ෂකින් සමග එක්ව සහයෝගයෙන් යුතුව ජනාධිපතිරණයට තරඟ වදීවි කියන ප්‍රවෘත්තියක් මේ වන විට හාවකූවක් විදිහට සමාජගත වෙලා තියෙන මනෝජ. අපි කැමති මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තත්ත්වය දැනගන්නට.
මේ අර ඔබ කියපු අපේක්ෂකයන් තිදෙනා එක්ව බැටරිවර්ණ ජනාධිපතිරණයට ඇයිද කියලා පොඩි සාකච්ඡාවක් තියෙනවා. නාම යෝජනා බාර දීමෙන් අනුතුරුව ජනතා විමුක්ති පෙරමුණ සමග ශ්‍රී ලංකාවේදී මම පවත්වපු දේශපාලන සාකච්ඡාවකදීත් සඳහන් වුණේ ඉදිරියේදී එහෙම අපේක්ෂකයන් එකතු වෙලා එක තීරණයකට එන්න උවමනාවක් තිබෙනවා. ඔවුන් කියන්නේම ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක තට්ටුමාරු ක්‍රමයට රට පාලනය කරනවා මිසක් අවුරුදු 70ක් නිදහස ලැබුණයින් පස්සේ රටට සෙතක් උනේ නැහැ. ඒ හින්දා මේ බලවේගවලට විරුද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය තියෙන්නේ. මේ මත පදනම්ව මේ කණ්ඩායම සාකච්ඡා කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ අනුව ජාතික ජන බලවේගී ජනාධිපති දුරාපේක්ෂක අනුරකුමාර දිසානායක, ජාතික ජනතා ව්‍යාපාරයේ හිටපු හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක, ඒත් එක්කම ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක රොහාන් පල්ලෙවත්ත, මේ තුන්දෙනා වෙන් වෙන්ව මේ වෙනුවට සාකච්ඡා කරලා තියෙනවා. මේ සාකච්ඡා සාර්ථක වුණොත් ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වෙන්නේ මේ තුන්දෙනා අතර කවුද කියලා පස්සේ තීරණය කරනවා කියලා යම් රාවයක් යනවා. මේකට අහුරු කළ තොරතුරක් නෙමෙයි, අපිට ඉදිරියේදී මේක දැනගන්න පුළුවන් වෙයි. කොමුණක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එකහෙලා කියලා තියෙන්නේ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බහල දීපු කිසිදු අපේක්ෂකයෙකුට ඉවත් වෙන්න බෑ කියලා. නමුත් මොන උපාය මාර්ගික කරුණ මත මේ තීරණය මොවුන් ගනේද, විශේෂයෙන් මෙවැනි තත්ත්වයකට පෙළඹෙයිද කියන එකත් අපිට තහවුරු කරලා දැනගන්න වෙන්නේ ඉදිරියේ තමයි. මතුර
හොඳයි. ඒ පුවතත් සමගින් අපි අද දවසේ ශ්‍රී ලංකේ පුවත් විමසුම නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් දුටියාවල. මනෝජ්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදානවතත් හැමෙමු ගෙවිගෙන එන සතියේ ශ්‍රී ලංකේ දේශපාලනයේ උණුසුම් සහ වැදගත්තරතුරු ඔබට ගෙන එනට ශ්‍රී ලංකේ පුවත් විමසුමෙන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මතුර, බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.